අති සරල සහිත සරණ සීල සමාදානයේ සඳහා සම්දනගල නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි සුදාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි මුම්මේති සරණ සහිත වූ පංච සීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු සමන්ත චක්කවාලේසු අපිතාගත්තු දේවතා සද්ධම්මං විරාජස්ස සමන්තු සද්ධම්මං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං සම්මා
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විහාරවාසී අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණා විලාසී සසර කතරින් නතර වනු කැමති ගුණබර කාරුණික පින්වත්නි, අපි දැන් මේ මොහොතේදී ලෝතර බුදුරජාණන් වහන්සේගේ අභියස පස මල් පහන් සුවඳුන් බෙහෙත් ගිලන් පස පූජාවන් තැන්පත් කරන්ට ඉල්ලුණා. එයත් පස තැන්පත් කරන ලද ඒ සියලු පූජාවන් තුන්වරක් සනසා වදාළ මටද සැනසීමේ මග උදා කර දුන් මගේ ලෝතර බුදුරජාණන් වහන්ස මට දානුකම්පා කොට මා කෙරෙහි අනුග්‍රහ පිණිස මේ සියලු පූජාවන් දිවසවදාරත්වා පිළිගනිත්වා මින් උපදන කුසල පුණ්‍ය සම්පත්තිය උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් නිවන් ලබනාතුරු දිලව සාන්තිය සැනසිල්ල පිණිසත් හේතු වාසනා වේවාය නදහසින් සාදුභාවයෙන් පූජා පවත්වන්න. උතුම් ලෝතුරු ගුණේට, සතරම් ගුණේට, මහා සංඝ ගුණේට, උතුම් ත්‍රිවිධ රත්නයට, සියලු තැන්නේ පිහිටියා වූ ශාරීරික උද්දේශික පාරිභෝගික ත්‍රිවිධ චෛත්‍ය රාජයාණන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවා කියලා සාදු කරනවා. අනන්ත සතර පුරා දැන නොදැන සිදු වුණු සියලු වරදට ප්‍රමාද දෝෂයන්ට මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියලා සමා කරවා. සදයාත්මබර කාරුණික පින්වත්නි, සුඛෝ බුද්ධානං උප්පාදෝ, බුදු උපත ලෝට සැපයක්. අපි මේ වසර ඒ බුදු උපත සමරන වර්ෂයේ හැටියටයි පසුගිය වෙසක් පුර පසළොස්වක දවසෙන් ආරම්භ කළේ. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය ලෝතර බුදුරජාණන් වහන්සේ කිරුණුවම් පාවදාරලා 2555 ගෙවී ගියා. සමාන්ත කිරුණුවම් පෑවේ බුදු පදවීහි අවුරුදු 45ක කාලයක් වැඩ ඉඳලා. ඒ අනුව උන්වහන්සේ බුදු පදවියට පත් වෙලා අවුරුදු 2600ක් පිරුණා පසුගිය වෙසක් දිනේට. මේ වර්ෂයේම සම්බුද්ධත්ව ජයන්තිය හැටියට නම් කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණාවර්ජනය කරමින් නොයෙක් නොයෙක් කාමස ප්‍රතිපත්ති පූජාවන් ඉදිරාරම්භ කළා. එයින් බොහෝ ප්‍රමාණය විසක් සතිය ගෙවෙනකොටම හොඳක් දෙනකොට අමතක වෙලා ගියා. තවත් එක දෙනකොට පුසන් පොහොය වෙනකොට ඒ පොහොය ගෙවෙනවත් එක්කම සම්බුද්ධත්ව ජයන්තිය අමතකව ගියා. අද දක්වා බොහෝම සුළු පිරිසක් තමයි එදා ඇති කරගත්ත පොරොන්දු අදිස්ථාන ඒ අනුව සුරකිමින් ප්‍රතිපත්තියෙන් බුදුරජාණන් වහන්සේට මේ දක්වාම ගෞරව පූජා දක්වමින් ගත කරන්නේ. ඉතින් ඒ කාලය තව මාස කිහිපයකින් ගෙවිලා යනවා. පින්තුනේ එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ සල්තුරු සෙවණ වැඩ ඉඳගෙනයි පිරුණුවන් පාවදාලේ. ඒ පිරුණුවන් පාන්නට සූදානම් වන වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් මනුෂ්‍යයන් පමණක් නෙවෙයි දිව්‍යම් බ්‍රහ්මාදී නාගයන් ගාන්ධර්වයන් නොයෙක් නොයෙක් විදිහෙන් ඔවුන්ට පුළුවන් උසස් උත්තම ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට ගෞරව උපහාර දක්වන්නට වුණා. මේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බැලූ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව අමතලා ප්‍රකාශනයක් කළා. ආනන්දය මේ අසිරිමත් පූජාවන්ගෙන් කරන පූජාව මට කරන සැබෑ පූජාව නොවේ. සැබෑවටම කවුරු හරි මට පූජා කරනවා නම් වඩාත්ම වටින පූජාව මට කරන සැබෑම පූජාව සැබෑම ගෞරවය මා විසින් දේශනා කළ දහම් මඟ අනුගමනය කරමි. ඒ ප්‍රතිපදාවෙහි යමෙකු හැසිරෙනවා නම් සෝ සක්කරෝති ගරු කරෝති මානේති පූජේති අන්න ඔහු මට උතුම් පූජාවෙන් පූජා කළ කෙනෙක් වෙනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ පරම පූජාව හැටියට උන්වහන්සේට දක්වන උතුම්ම ගෞරවය හැටියට පනවා වදාළේ දේශනා කොට වදාළේ ප්‍රතිපත්ති පූජාව. ඉතින් අපිත් ලෝතරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ සැබෑ පූජාව උන්වහන්සේට පරම පූජාවෙන් පූජා පවත්වන්නට සූදානම් වෙන්නට ඕන, සැරසෙන්නට ඕන. කොහොමද බුදුරජාණන් වහන්සේට ඒ සැබෑ පූජාවෙන් ගෞරව උපහාර දක්වන්නේ? ඒ සඳහා අපි දන්න ප්‍රමාණයෙන් එක් එක්කෙනා යම් යම් ප්‍රතිපත්ති පොරොන්දු ජීවිතය තුළ එකතු කරගෙන ඇති කරගෙන ඒවා සුරකින්නට මහන්සි ගන්න උත්සාහ කරනවා. ඒ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපත්තිය ප්‍රතිපදාව ජීවිතයක් තුළ ප්‍රායෝගික වෙන්න ඒ කියන්නේ ලොකු වැටහීමක් අවබෝධයක් ලබා ගන්න ඕන. මෙන්න මේ ශාසනය තුළ ඒ වැඩපිළිවෙලට එන අනුපිළිවෙලක් තියෙනවා. ඔබට මතක ඇති පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ හමුවේදී කළ සාකච්ඡාවකදී මහා සමුද්‍රයේ තිබෙන උදාර ලක්ෂණ ඔහු ඇලුම් කරන්නට හේතු සාධක දක්වන තැනදී අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ සද්ධාර බුදුහාමුදුරුවනේ මේ මහ සයුර එක පාරට ගැඹුරු වෙන්නේ නැහැ. එක පාරට ප්‍රපාත නැහැ. මේ සයුර ක්‍රමක්‍රමයෙන් පිළිවෙලින් ටිකින් ටික ගැඹුරු වෙන්නේ. මේ මහ මොහොතේ තියෙන ආශ්චර්යය. මේ වගේ ප්‍රකාශන රසක් කළ බව මතක ඇති. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී පාසික උපාසිකා මේ සිවණ පිරිස මේ ශාසනයට ඇලුම් කරන්නේ මෙන්න මේ වගේම හේතුවක් බව පෙන්වමින් මේ ශාසනය එක පාරට ගැඹුරු වෙන්නේ නැහැ. එක පාරට ප්‍රපාත නැහැ. මේ ශාසනය අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ පටිපද. පිළිවෙලෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වී යන ගඟක් වගේ. ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන ශාසනයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහ සයුරට සමාන කරමි. ඉතින් එබඳු ශාසනික ප්‍රතිපදාව ඉස්සෙල්ලාම අපිට අහගන්න ඕන. සුතමය, චින්තාමය, භාවනාමය කියලා වැඩපිළිවෙල වල තුනක් තියෙනවා. ඉස්සෙල්ලම මේ ශාසනේ ආරම්භ වෙන්නේ සුතමය කියන තැනින්. පින්වතුන්ට මතක ඇති මේ ශාසනේ තුල තියෙනවා වැඩපිළිවෙලක්. දින බුදුරජාණන් වහන්සේ සරිත්ථාමිතුරුවන්ගෙන් මේ පිළිබඳව විමසීමක් කළා. සාරිපුත්තයනේ සෝත සෝත කියලා කියනවා. කොමකටද මේ සෝත කියලා කියන්නේ? සරිත්ථාමිතුරුව පිළිතුරු දෙනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මෙන්න මේ අංග 8කින් යුක්ත මේ මාර්ග ප්‍රතිපදාවටයි සෝත කියලා කියන්නේ. එතකොට සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාදු සාදු සාරිපුත්තේ ඉතිසෙම හොඳයි. සාරිපුත්ත සෝතාපන්නයා සෝතාපන්නයා කියලා කියනවා. කාටද මේ සෝතාපන්නයා කියලා කියන්නේ? සාමීනි භාග්‍යවතුන් වහන්සේ යමෙකු ඒ අංග 8කින් යුක්ත වූ ආර්යෂ්ටාංගික මාර්ගයට පිවිසුමේද පැමිණුමේද අන්න ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි මමයි. හොඳයි සාරිපුත්තේනි, සෝතාපන්න අංග සෝතාපන්න අංග කියලා කියනවා. කොමකටද මේ සෝතාපන්න අංග කියලා කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ සෝතනං වූ ආරස්ථාවිත මාර්ගයට යමෙකුට පිවිසෙන්නට පෙමිණෙන්නට යම් වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් ඇත්නම් අන්න ඒ පූර්ව වැඩපිළිවෙලන් සෝතාපන්න අංග කියලා කියන්නේ. ස්වාමීනි, මේ වැඩපිළිවෙල අංග හතරකින් යුක්තයි. කල්‍යාණ මිත්‍රාශ්‍රය, දෙක සද්ධර්මාශ්‍රවණය, තුන යෝනිසෝ මනසිකාරය, හතර ධම්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ අංග හතර ස්වාමීන් සෝතාපන්න අංග කියලා කියනවා. සාදු සාදු සාරිපුත්තේනි, හේසීම බුදුරජාණන් වහන්සේ අනුමත කළා. දැන් බලන්න සෝතයට, සෝතාපන්න බවට යමක පැමුණා කියලා කියන්නේ ආරස්ථාගිත මාර්ගයට පැමුණා කියන එක. එතකොට එතනදී අපි නිවැරදි කරගන්න ඕන ආරස්ථාගිත මාර්ගය පිළිබඳව කතා කරනකොට මේ ශාසනය තුල ආරස්ථාගිත මාර්ග දෙකක් දේශනා වෙනවා. එක ලෞකික ප්‍රතිපදාව හා ලෝකෝත්තර ප්‍රතිපදාව නමින් නම් වෙනවා. සමාධිත්තින් පහම් භික්ඛවේ ධ්‍යාන වදාමි. ප්‍රහම අංගයක්ම ධ්‍යාකාර කොට දක්වනවා. සාසවා පුඤ්ඤ භාගිය උපදීවේ පක්ඛා. ඒ ලෞකික සමාධිත්තිය කම්මස්සකත සම්මාදිට්ඨිය පිටට කොට පවතිනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සෝතය හැටියට දක්වන සම්මාදිට්ඨිය, චතුසච්ච සම්මාදිට්ඨිය පිටට කොට පවතිනවා. දැන් මෙතනදී මේ දේශනාව උනේ ඒ ලෞකික ප්‍රතිපදාව නොවේ, ලෝකෝත්තර ආරස්ථාගත මාර්ගය. අන්න එතනට එන්න තියෙන අනුපූර්ව වැඩපිළිවෙල ආරම්භ වෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය. තවත් තැනක සඳහන් වෙන ප්‍රකාශනයක් තියෙනවා. දේ හේතු දේ පච්චය සම්මාදිට්ඨිය පිණිස, සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස හේතු දෙකක්, ප්‍රත්‍ය දෙකක් පනවන තරතෝ ගෝසය හා යෝනිසෝ මනසිකාරය. තරතෝ ගෝසය කියලා කියන්නේ අනුන්ගෙන් ඇසීම. අහන්න නම් අහන්න කෙනෙක් ඉන්නවා. ඉගෙන පරතෝ ගෝසය කියන තැනින් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන අංග දෙකම කියන යෝනිසෝ මනසිකාරයට අනුව වැඩ පිළිවෙල ප්‍රතිපදාව. අර සෝතාපන්න අංග හැටියට දක්වපු යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපදාව කියන අංග දෙක එතනින් කියවෙනවා. කොහොම හරි අපේ වැඩ පිළිවෙලට නිවැරදිව දැක ගන්න මෙන්න මේ ශාසනයේ කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන මේ ධර්මතාවය එකාන්තයෙන් අපට තිබෙන්න ඕන. මොන ආර්ය ශ්‍රාවක භාවයේ පටන් ගන්නෙම සුත වාචකෝ ආර්ය ශ්‍රාවකෝ සුතවත් බවින් අසාගතෙනි. එනිසා අපි නිවැරදිව ප්‍රතිපත්තිමය ජීවිතයකට ප්‍රතිපදාවකට ජීවිතේ යොමු කරන්න නම් ඉස්සෙල්ලා නිවැරදිව අසාගෙන, මොකද අපි කනුගමනය කරන වැඩපිළිවෙල ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුරූපී වෙන්න ඕන. දේශනාවෙන් බැහැරව ප්‍රතිපදාවෙහි පිහිටියා අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපට නොලැබී යන්න පුළුවන්. එහෙනම් අපි බලාපොරොත්තු වෙන උදාර ප්‍රතිඵලය ලබන්නට නම් ඒ ලැබෙන විදිහේ වැඩ පිළිවෙල පිළිදෙන්න ඕන. ඒ ප්‍රතිඵලය ලැබෙන විදිහේ වැඩ පිළිවෙල පිළිදෙන්න නම් ඒ වැඩ පිළිවෙල, ඒ ප්‍රතිපදාව කුමක්ද කොහොමද කියලා හරියට අහබලාගෙන තහවුරු කරගන්න ඕන. එනිසා මේ ශාසනය ආරම්භ වෙන්නේ අන්න ඒ බඳු තැනක. එනිසා අපි හැමෝටම අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා අන්න ඒ වැඩපිළිවෙල පිළිබඳව හරි විදිහට නිවැරදිව පෞද්ගලික මතවාද අදහස් වලට නොඇති බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ ඒ වැඩපිළිවෙල අකුරක් පදයක්වත් වෙනස් කරගන්නේ නැතුව නිවැරදිව අසාදරා ගන්න. ඒක හරියට ඒතික නොවුණු ඉතිරි වැඩපිළිවෙල අසාර්ථක වෙනවා. ඉතින් අද දවසේ අපිට තියෙන විශාලතම ගැටලුව තමයි කාගෙන් අහගන්නේ, කවුද හරියට කියන්නේ. පින්තුන් මේ වෙනකොට නුවණින් විමර්ශන බුද්ධියෙන් දහම ශාසනය දෙස බැලුවා. කාලාම වරුන්ට ඇතිවෙච්ච ඒ සාධාරණ සැකය, සාධාරණ ගැටලුව මේ සිත්සතන් තුළ ඇති වෙන්න ඕන, පහළ වෙන්න ඕන. දැන් මේ රටට ඇවිල්ලා මේ ආසනයේ මතම වැඩ ඉඳගෙන කළ දේශනාවන් ටික අපි ආවර්ජනය කරලා බැලුවොත්, එකිනෙකට ගලපලා විමර්ශනය කරලා බැලුවොත් සමහර වෙලාවට එකිනෙකට නොගැලපෙන තැන්වලදී වෙයි. නිවන් දකින්න පුළුවන් මාර්ගය මේකමයි, මෙහෙමමයි නිවන් දකින්නේ කියලා දේශනා කරන අනුශාසනාවන් වලට අපි සවන් දුන්නා. අපට පේන දෙයක් තමයි ඒ දේශනාවන් අනිත් දේශනාවන් හා ගැළපෙන්නේ, ගැටෙනවා, ප්‍රතිවිරුද්ධයි. හැබැයි ඒ හැමෝම කියන්නේ නිවන් බව. අපි නිවන් දැකලා ඉන්නේ, නිවන් දකින්න තියෙන එකම ක්‍රමය මේකයි කියලා තමයි ඒ හැමෝම කතා කරලා කියන්නේ, හඳනකලා කියන්නේ. විමසල බැලුවාම හැමෝමත් නිවන් දැකලා හැමෝම කියන මගක් නිවන් මග. පුදුමය මෙදරත්තු විමසන කෙනෙකුට මේ වැඩ පිළිවෙල එකිනෙකට දුරස් දෙලපෙන්නේ. කාලානුරූපව ඇති වුණ ඔය අදහසනේ කාලාම දේශයට එන හැම කෙනෙක්ම කිව්වේ මම සම්මා සම්බුද්ධයි, මගේ ධර්මයේ සාක්ඛාතයි සම්දිට්ඨිකයි, මගේ ශ්‍රාවකය සුපටිපන්නයි. හැම කෙනෙක්ම කිව්වේ එහෙමයි. කාලානුරූපව බැලුවා නෝනේ මේ හැමෝම සම්මා සම්බුද්ධයි කියන, හැමෝගෙම ධර්මයේ සාක්ෂාත්යි කියන, හැමෝගෙම සාර්ථකයේ සුපටිපන්නයි කියන. එන්නට මේ අය කියන දේවල් නම් එකින් එකට වෙනස් ප්‍රතිවිරුද්ධයි. ඉතින් එහෙනම් කොහොමද මේ ඔක්කොම සම්මා සම්බුදු වෙන්නේ? මේ ඔක්කොම දේශනාවන් සාක්ෂාත් වෙන්නේ කොහොමද? මේ ඔක්කොම සාක්ෂි සුපටිපන්න වෙන්නේ කොහොමද? අන්න ඔවුන්ට සාධාරණ සැකයක් උපන්න. බුදුහාමුදුරුවෝ වැඩම කළ වෙලාවෙදී ඔවුන් කියා සිටි බුදුහන්සේ කියන්නේ සම්මා සම්බුද්ධයි කියලා. අනිත් අය වගේම බුදුහන්සේ කියාවේ බුදුහන්සේ ධර්මයේ තමයි සාක්ෂාත් කියලා. උපවාසයෙන් කියාවේ උපවාසික ශ්‍රාවකේ තමයි සුපටිපන්න කියලා. අපි කොහොමද පිළිගන්නේ මේ ඔක්කොම කියන්නේ කොහොමද? අන්න එදා බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සැකය සාධාරණ බව මතක් කළා. සැක කළ යුතු තැනම සැකය උපදව බව ඔවුන්ට ප්‍රශංසාත්මකව දේශනා කළා. එනිසා අන්න ඒ සාධාරණ සැකය අද අපේ සිත් සතන් තුළ නිවැරදි දහමක් හිව්වා. නුවණින් විමර්ශන බුද්ධියෙන් දහම ගවේෂණය කළා නම් මේ වෙනකොට මේ හැම දෙනාට ඒ සාධාරණ සැකය උපදින්න හේතු සාධක ඕන තරම් තියෙනවා. ඇයි අපි නිවන් දකින්න කියලා ධර්ම හොයන්න පටන් ගත්තෝ? එක එක තැනින් එක එක කෙනාගෙන් එකිනෙකට වෙනස් වැඩ පිළිවෙලක් ගැන තමයි තේරෙන්නේ. එහෙනම් දැන් අපි කොයි එකද කාගේ ප්‍රතිපදාවද අනුගමනය කරන්නේ? කවුරු හරි කියලාද, කවුරු නිවැරදි කියලාද තීරණය කරන්නේ? අන්න එතන තමයි අපේ බෞද්ධ සමාජයට වැරදිච්ච තැන. අන්න එතනදී වැරදි සාධක මත තමයි ධර්ම පිළිබඳව විනිශ්චය නැති ගිහිල්ලා තියෙන්නේ. ඔවුන්ගේ රූපය, ඔවුන්ගේ හඬ ස්වරය, ඔවුන් ළඟ ගත කරන පිරිස පිළිබඳව, ඔවුන් ඉන්න තැන, ඔවුන් කන බොන හැටි, අඳින පළඳින හැටි, මේ බාහිර පිළිවෙත් දිහා බලලා මේ ධාවණන් හරියන්නේ නැති මේ ගොඩක් පිරිසකුත් තියෙනවා, දැන උගත් අයත් ඉන්නවා, බොහෝ ව්‍යාප්ත වෙච්ච දහම, එහෙනම් නිවැරදි වෙන්නේ නැති මේක තමයි කියලා අපි බොහෝ වෙලාවට වැරදි සාධක මත මේක ධර්මයේ වෙන්න ඇති කියලා අනුමානයි. හඳුනාගෙන අපි ප්‍රායෝගික ජීවිතයේ තුළ එබඳු වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කරන්න උත්සාහවත් වෙලා තියෙනවා. හැබැයි ඒ තුළ අපි බුද්ධ ශ්‍රාවක බවිනු ඉවත්ව ගොස් ඇද්ද කියලා හිතෙනවා. සමහර ශ්‍රාවකයෝ අපිට වෙන කාගෙවත් බන ඕනේ නෑ, වෙන කාගෙවත් පොතකට ඕනේ නෑ, ඒව තහනම්, ඒව ප්‍රතික්ෂේප වෙලා, ඒව පිළිකුල් කරලා තවත් කෙනෙකුගේ තවත් පුද්ගලයෙකුගේ ශ්‍රාවකයෝ බවට පත් වෙලා අපි නොදැනුවත් බුද්ධ ශ්‍රාවක බවිනු ඈත් වෙලාද කියලා ටිකක් හිතලා විමසලා බැලුවොත් කොච්චර දුරට ඒක සත්‍යයක්ද කියලා හිතා ගන්න බැරි වෙන එකක් නෑ. නිසා අපි මේ පටන් ගන්න තැනම මතක් කරන්නේ අපි කාගේවත් ශ්‍රාවකයෝ විය යුතු නෑ. අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ පමණයි විය යුතු. බුද්ධ ශ්‍රාවකයෙකු වෙන්න ඕන, බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපට කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න අපට උපකාරක කල්යාණ මිත්‍රයෙකුගේ අවශ්‍යතාවය නිසා අපට වෙන ශාස්ත්‍රීයවරයෙකුගේ අවශ්‍යතාවයක් නැහැ. එනිසා යන්න ඒ සාධාරණ මතයේ අදහසේ පිහිටලයි අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව සොයන්න ඕන, විමසන්න ඕන. මොකද පුද්ගල ඇදහිල්ලකට, පුද්ගල විශ්වාසයකට ගියොත් අපිට සැබෑ දේ, සත්‍ය දේ අතහැරෙන්න පුළුවන්. නිසා අපට පුද්ගල ගෞරවය, පුද්ගල අභිවාදනය, පුද්ගල ඇදහිල්ල අපේ ජීවිතවලට අවශ්‍ය නැහැ. ඒසායේ පුද්ගලිකත්වයෙන් තොර සැබෑ ශාසනික වැඩපිළිවෙලා අපිට හොයාගන්න ඕන, අපි හොයන්න ඕන කියන තැන පිටත් ඕන. මොකද අපි උදාහරණයක් ඇටියට ගත්තොත් අපේ තුමු අඹගෙඩියක් කඩා ගන්න ඕන කියලා, අපිට අඹගෙඩිය කඩා ගන්න ඕන නම් ඒ අඹගෙඩිය කඩා ගන්න ඕන කෙනා මෙතන ඉඳගෙන උඩ පැන්නට වැඩක් නැහැ. එළියේ අඹ ගහ තියෙන්නේ, ගියේ ඇතුලේ ඉඳගෙන උඩ පනිනවා. ඒ උඩ පැන්නට කවදාවත් අඹගෙඩිය කඩා ගන්න අල්ල ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අඹගෙඩිය කඩා ගන්න නම් අඹ ගහ තියෙන තැනට, අඹ ගෙඩිය තියෙන තැන ඉලක්ක කරගෙන අඹ ගෙඩිය තියෙන තැන ඉලක්ක කරගෙන උඩ පැන්නොත් කොයි වෙලාවෙ අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන්? බැරි වුණා ඒ ක්‍රියාව හිස් එකක් නෙවෙයි, දැක දැක උඩ පැන්නේ. බැරි වෙච්ච එක වෙන අභියක්. හරි දැනයි මහන්සි වුණේ. එම් ගෙඩිය හේති හේති මෙහෙ කොච්චර උඩ පැන්න අඹ කඩා ගන්න බැහැ. මෙන්න මේ වගේ අපේ ප්‍රතිපදාව ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉලක්කයක් ඇති කරගෙන තියෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරන්න ඕන යම් ඉලක්කයක් තියාගෙන. සම්බුද්ධ දේශනාවෙදි කියවුණා ඒ සෝතේට පැමිණෙන්න අංග හතරක්. හතරවෙනි අංකයට කියවුණේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක ඉලක්ක වෙලා තියෙන්න ඕන සෝතේ. දිට්ඨිය. සම්මා දිට්ඨිය උපදින විදිහට සෝතේට පිවිසෙන විදිහට ධර්මංගම ප්‍රතිපදාව තියෙනවා. එතකොට මේ වැඩ පිළිවෙල අපි යෙදුණා ඉලක්කය නිවැරදි නැත්තම් අඹ විදියේ කඩා ගන්න මෙතන උඩ පනිනවා වගේ එකක් වෙනවා. එහෙම වෙන්න බෑ මේ වැඩ පිළිවෙල. අර ගෙඩියේ ළඟම උඩ පනින්න ඕන. ඉස්සෙල්ලාම ගෙඩියේ හොයා ගන්න ඕන, අඹ ගෙඩියේ දකින්න ඕන. දැක දැක උඩ පනින්න. ඒ වගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන එක සම්මා දිට්ඨිය නැමැති ඵලය ඉලක්ක කරගෙන වෙන්න ඕන මේ වැඩ පිළිවෙල. දැන් අපි මේ පිටසෙන් ඇහුවා ඔබ මොකද කරන්නේ නිවන් පිණිස විමුක්තිය පිණිස කියලා. මෙය එකිනෙකා එකිනෙක උත්තර දෙවි මට නොයෙක් නොයෙක් පිළිතුරු දෙවි. මම නැවත ප්‍රශ්නයක් ඇහුවොත් කොහොමද ඔය වැඩ පිළිවෙලෙන් නිවන් දකින්නේ කියලා, ඒකට උත්තරයක් හරියට දීගන්න බැරි වෙයි. මං සිල් රකින්නවා, මං භාවනා කරනවා, මං දන් දෙනවා, මං වන්දනා කරනවා, මං පිරිත් කියනවා, මං බණ අහනවා. මේ වගේ නොයෙක් වැඩ පිළිවෙළවල් ඔබ කියාවි. මම හිතුවත් කොහොමද භාවනා කරලා නිවන් දැකෙන්නේ කියලා. සැබෑ පිළිතුරක් නෑ. අපේ විශ්වාසයක් තියෙනවා මෙහෙම කරගෙන යනකොට ලැබෙයි කියලා. මතකයි අපි ස්කූලේ ඉගෙන ගන්න කාලේ සිංහල භාෂාව ඉගෙන ගන්නකොට අනිමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා කියලා කොටසක් ඉගෙන ගත්තා. වැසි වැටුම, ගඟපිරි. ඒ වගේ අපි මේ සාසනික වැඩපිළිවෙලක් හිතාගෙන ඉන්න මෙහෙම කරගෙන යනකොට යනකොට හම්බ වෙයි කියලා. එහෙම වැඩපිළිවෙලක් නැහැ මේ සාසනේ. ගෙඩිය දිහා බල බල දැක දැක උඩ පනින ඉලක්කයක් ඇති වැඩපිළිවෙලකට එන්න ඕන අපි. එබඳු වැඩපිළිවෙලක් තමයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. එනිසායි බුදු උපතේ සැබෑ සැපේ විඳගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වැඩ පිළිවෙලට අපට පිවිසෙන්න පුළුවන් වුණා. තාම අපිට බුදු උපත සැපතක් කියලා දැනෙලා නැහැ. දැනෙන්නේ නැහැ. දැනෙන්න විදියකුත් නැහැ. බුදු උපත මොලෝකෙට මොනතරම් සාන්තියක්ද මොනතරම් සැපයක්ද කියලා දැනෙන්නේ ඒ ඉලක්කයටවත් අපිට එන්න පුළුවන් වුණා. එතකොට සැප දුක කියන දේ හරියටම නිවැරදිව විනිශ්චය වෙලා තියෙනවා. අපි තාම සැප හඳුනන්නේ නැහැ, දුක හඳුනන්නේ නැහැ. සැපයි දුකයි දෙකම නොදන්නා බවක ඉන්නවා කියලා කිව්වොත් එකද වෙන එකක් නෑ. ඒත් කරුණු කාරණා විමසගෙන යනකොට එක සැබෑවක් බව පිළිගන්න වෙනවා. එනිසා පින්වතුනි අපි මෙන්න මේ වගේ සැබෑ වැඩපිළිවෙලකට කල් නොයවාම පිවිසෙන්න ඕන. මොකද ඒ සඳහා වැඩි කාලයක් නැහැ. ජීවිතයේ කියන එක හරිම අවදානම්. අවිනිශ්චිතයි. කොයි වෙලාවේ කොයි මොහොතේ ජීවිත බිඳ වැටෙනවාද කියලා කියන්න බෑ, තීරණය කරන්න බෑ. එනිසා මේ මොහොත අපිට වටිනවා. එනිසා මේ සෙන සම්පත්තිය ගැන අපි කතා කරන්නේ. සෙන සම්පත්තිය මේ මොහොත මේ ක්ෂණය සම්පත්තියක් කරගන්නත් පුළුවන්, විපත්තියක් කරගන්නත් පුළුවන්. මේ ක්ෂණය මහා සම්පත්තියක් කරගන්න පුළුවන් වෙන්නේ හැබැයි ප්‍රතිපදාව හැබැයි වැඩ පිළිවෙල හඳුනාගත් කෙනෙකුට. මේ ලෝකේ තියෙන හරම සැපය උතුම් සැපයට උරුමකම් කියන්න පුළුවන් වෙන්නේ මේ ක්ෂණය තුල සැබෑවටම කළ යුත්ත කුමක්ද කියලා දැන හඳුනාගත්ත කෙනෙකුට. එනිසා අපට මේ සඳහා ලොකු වෙලාවක් නැහැ. මේ ශාසනය තුල අපි කතා කරන්නේ සන සම්පත්තිය ගැන. සන සම්පත්තිය කියලා කියනකොට අතීතය ගැන අපිට කතා කරන්න ඉඩක් නැහැ. ඒ අතීතේ බැරියා. මේ මොහොතෙන් මේ ක්ෂණේ එහා පැත්ත දැන් ගිහිල්ලා ගියේ ඉවරයි. මෙරිච්ච දෙයින් බලක් නැහැ. මේ ක්ෂණේ එහා පැත්ත අනාගතේ ඉපදිලා නැහැ. රූපන් අනාගතයේ තුල අපිට බලාපොරොත්තු තබන්න බැහැ. අපි දන්නේ ඒක මොනවා වෙයිද කියලා. එහෙනම් අපිට සියල්ලටම ඉතිරි වෙලා තියෙන්නේ මේ මොහොත මේ ක්ෂණය. එහෙනම් මේ ක්ෂණය තුල මොකක්ද කරන්නේ? මොකක්ද වැඩ පිළිවෙල මේ ක්ෂණය තුල? මේ ක්ෂණයක් තුල කළ යුතු වැඩ පිළිවෙලක් තියෙන්නේ මේ ශාසනය. ක්ෂණයක් තුල කළ යුත්තා ඒ තරමට අපේ වැඩ පිළිවෙල තහවුරු වෙලා තියෙනවා. අතීතං ඒකවන්තෝ අනාගතං ද්විතීයවන්තෝ. වර්තමානයේ වැඩ මේ මොහොත ධම්ම ප්‍රතිපදාව කියන වැඩ පිළිවෙල අන්න එබඳු තැනකට අපි හදා ගන්නවා. එබඳු තැනකට එන්න බෑ හිත එහායින් තියෙන වැඩ පිළිවෙල සෝතාපන්න අංගයන් සම්පූර්ණ කරගන්නේ නැතුව. ධම්මාන් ධම්ම ප්‍රතිපදාවක් නෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නුවණ සිත මෙහෙවීම පිළිබඳව නොදන්න කෙනෙකුට. අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියලා දෙපැත්තක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නූපන් අකුසල් උපදවන, උපන් අකුසල් වැඩෙන, නූපන් කුසලයෙන් උපදින, උපන් කුසලයන් පිරිහෙන චින්තනය, මනසිකාරය, සිටීම, මෙනෙහි කිරීම කියනවා යෝනිසු මනසිකාරය. ඒක තව ටිකක් ගැඹුරට එනකොට නූපන් ආශ්‍රව උපදින, උපන් ආශ්‍රව වැඩෙන, නූපන් කුසලයේ නූපදින, උපන් කුසලයක් පිරිහෙන මනසිකාරයක් මෙනෙහි කිරීමක්, සිටීමක්, චින්තනයක් ඇත්නම් ඒකට කියනවා යෝනිසු මනසිකාරය කියලා. දැන් අපි දැනගන්න ඕන මෙන්න මේ නූපන් අකුසල් ආශ්‍රව උපදින, උපන් ආශ්‍රව අකුසල් වැඩෙන නූපන් කුසලයේ නූපදීන උපන් කුසලයක් පිළිහෙන මානසිකාරය මෙනෙහි කිරීම චින්තනය සිටීම කොහොමද මොකක්ද දැන් මේ නොදැන අපි කොහොමද ඒක නොකරන්නේ සම්මාන ධර්ම ප්‍රතිපදාවට එනකොට අපි දැනගෙන ඉන්න ඕන මෙන්න මෙහෙම මෙනෙහි කරු මෙහෙම සිහි කරු මෙහෙම හිතු මෙහෙම දැක්කු මෙහෙම බැලුවා මේක අකුසල් වැඩිනවා උපන්නාස්ර අකුසල් උපදිනවා උපන්නාස්ර අකුසල් වැඩිනවා කියලා දැනගෙන ඉන්න දන්නේ නැත්තම් මේ වැඩෙන්නේ මෙහෙම විතරකොට මේවයි උපදින්නේ කියලා දන්නේ නැති කෙනා එයා ඒ විදිහටම භාවිත කරනවා එතකොට එයා දහමින් තොරව යන කෙනෙක් එනිසා අපි අකුසල පැත්ත අකුසල මානසිකාරය පිළිබඳව දැනගෙන ඉන්නවා ඊළඟට නූපන් අකුසල් නූපදින්න උපන් අකුසලය ඉරියෙන්න නූපන් කුසලයේ උපදී නූපන් කුසලයේ වැඩෙන යම් මානසිකාරයක් මෙනෙහි කිරීමක් සිටීමක් චින්තනයක් ඇත්නම් ඒක හඳුන ගන්න ඕනේ ඒක භාවිත කරන්න තවදුරටත් වෙනකොට නූපන් ආශ්‍රව නූපදී උපන් ආශ්‍රව ගෙවෙන නූපන් අධි කුසලයේ උපදීන කුසලයේ වැඩෙන යම් මානසිකාරයක් මෙනෙහි කිරීමක් චින්තනයක් සිටීමක් මෙනෙහි කිරීමක් ඇත්නම් එයද හඳුනා ගන්න ඕන දැන් මෙන්න මේ දෙපැත්ත දන්න කෙනාට තමයි මෙත වැඩ පිළිවෙල තියෙන්නේ එහෙනම් දැන් එයාට තියෙනවා මෙන්න මේ නොකළ යුත්ත නොසිතිය යුත්ත නොමෙනෙහි කළ යුත්ත නොබැලිය නොදැකිය යුත්ත මේ පැත්ත හිතන්න ඕන මෙනෙහි කරන්න ඕන බලන්න ඕන දකින්න ඕන මෙන්න මේ පැත්ත දෙපැත්ත දන්නවද අන්න දෙපැත්ත දන්න කෙනාට දැන් තියෙනවද කියලා නොකළ යුතු දේ නොකරමින් නොසිතිය යුතු දේ නොසිතමින් නොකිය යුතු දේ නොකියමින් නොදැකිය යුතු දේ නොදකිමින් නොමෙනෙහි කළ යුතු දේ නොමෙනෙහි කළමින් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරමින් දැකිය යුතු දේ දකිමින් කිය යුතු දේ කියමින් කළ යුතු දේ කරමින් ජාය යුතු වැඩ පිළිවෙලක් හම්බ වෙනවා මෙන්න මේ වැඩ පිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපදාවයි පැහැදිලි ධර්මානුධර්ම ප්‍රතිපදාවක් සම්බ වෙන විදිහක් නෑ කෙනෙකුට මේ දෙපැත්තම දන්නවා මෙන්න මේ දෙපැත්ත දැනගන්නවා කියන තැන තියෙනවා විශේෂත්වයක් සෝතය පිණිස ඉලක්ක කරගත්ත දෙපැත්තකුත් තියෙනවා සෝතය පිණිස ඍජු ඉලක්කයක් නොවන දෙපැත්තකුත් තියෙනවා තමයි හඳුනා ගන්නක ලේසි නැති. මොකද අපි දන්නවා ලෞකික ප්‍රතිපදාවක් කියලා එකකුත් තියෙනවා. ඒ ලෞකික ප්‍රතිපදාව කියලා සිද්ධ වෙන්නේ සතර අපායෙන් ජීවිත මුදවගෙන දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදී සුගති තුල ආත්ම භාවයේ සුරක්ෂිත කරගන්න වැඩ පිළිවෙල. ඒ සඳහාත් ඕන මේ දෙපැත්ත අපායට යන සතර අපායට යන යම් හේතු කාරණා නම් ඒවා හඳුනාගෙන ඒවා ඉවත් කර කර සුගතියට හේතු වෙන කාරණා කරමින් කියමින් හිතමින් මෙනෙහි කරමින් වැඩෙන්න ඕන. එතකොට ඒක තමයි එතන විතර ධර්මානුකූල ප්‍රතිපදා. ඒක ප්‍රතිපලයේ තමයි සුගතිය. දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියන මේ ආත්මභාව සුරක්ෂිත වෙන්නට. දැන් ඔන්න ඔතනදී අපි අපේ වැඩ පිළිවෙල දෙකට බෙදා ගන්න වෙනවා. මා දන්නේ නැහැ මේ ඉන්න පිරිස ඉලක්කය අරමුණු මොකක්ද කියලා. මම මෙතෙක් කතා කළේ ඒකාන්ත නිවන විමුක්තිය අරමුණු කරගත්ත පිරිසක් වෙනුවෙන්. හැබැයි ඔබේ ඉලක්කය අරමුණ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ වැනි තාවකාලිකව ලබන පුංචි විඳනයක් නම් ඒකට එච්චර ගැඹුරු නෑ වැඩ පිළිවෙල. හැබැයි ඒ වැඩ පිළිවෙල ඒ හිතට පතන අයුරෙන් ඒක ඉටු වෙන්න නම් ඒ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන දෙක යම් සීමාවක් තුළ හඳුනාගෙන නූපන්න කුසල් නූපදින උපන්න කුසල් ගෙවෙන නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන මේ සීමාව හඳුනා ගන්න වෙනවා. නූපන් අකුසලයේ උපදින උපන් අකුසලයේ වැඩෙන නූපන් කුසලයේ නූපදින උපන් කුසලයේ පිළිගෙන මේකත් හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන වැඩ පිළිවෙලෙහි යෙදුනොත් විතරක් සුගතිය කියන තැන තුරුම කරගන්න පුළුවන් වෙන්නේ. එතනත් තියෙන ධර්මානුකූල ප්‍රතිපදාව. නිවන කියන ලෝකෝත්තර ප්‍රතිපදාව සැබෑ සතේ පරම සතේ උතුම් සතේ නම් අපේක්ෂාව එතනදී නූපන් ආශ්‍රව නූපදින උපන් ආශ්‍රව ගෙවෙන නූපන් අධි කුසලයේ උපති නූපන් කුසල් වැඩෙන ඒ යෝන්සෝ මනස්කාරය පිළිබඳව වැඩි ගැඹුරට හොයලා හිටලා තියෙන්න ඕන. එනිසා මේ වැඩ පිළිවෙල දෙකම මෙන්න මෙතනින් බෙදෙන්නේ. කොහොම වුණත් අපිට මේ වැඩ පිළිවෙලේදී පූර්ව වැඩ පිළිවෙලේදී ආරම්භය වෙනවා මේ දෙකම එකට එකතු වෙනවා. ඒ මහසයුර වගේ කියලා කියන්නේ අනුපුප්පතෝ අනුපුප්පලෙන්නෝ අනුපුප්පපබ්භාරෝ කියලා කියන්නේ අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරියා අනුපුප්ප පටිපදානේ. අපායෙන් මිදලා සුගතිය සුරක්ෂිත වෙන විදිහේ වැඩ පිළිවෙලක්වත් අපි ළඟ නැතුව නිවන විමුක්තිය කියන පරම සත්‍යයට යනවා කියන එක වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒ කුසල පැත්ත අකුසල පැත්ත අතහරින්මින් කුසල පැත්ත වඩන වැඩපිළිවෙලක් තියෙනවා. සබ්බපාපස්ස අකරණා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනම් හේතං බුද්ධානුශාසනං. මේක සිල් බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. හිතා අපි දැනගෙන ඉන්න ඕන සිල් පව නොකරන්නේ කොහොමද කියලා. කොහොමද සිල් පව නොකර ඉන්නේ? අපි හැමෝම කැමති පව නොකර ඉන්න. පව නොකරන්නේ ඒ නොකර ඉන්න බෑ. අපි දන්නේ නැතු අපේ අතින් පව සිද්ධ වෙන. ඒ කියන්නේ අපිට පව නොකර ඉන්න ඕනකම තියෙනවා ඉන්න බෑ. ඉන්න බැරියයි පව නොකරන විදියට ඉන්න පවතින්න අපි නොදන්න කම නිසා වෙන්න පුළුවන්. අපි පව නොකර ඉන්න හදන්නේ පොරොන්දු අදිස්ථාන ඇති කරගෙන මං කරන්නේ මම මේ පව් කරන්නේ, මම මේ අකුසලයේ කරන්නේ කියන පොරොන්දුවක් මත සීමා වුණොත් ඒක යම් දුරකට සාර්ථක වෙන්න පුළුවන්. ඒක සැබෑ යථාර්ථයක් නෙවෙයි. ඒ සඳහා වැඩ පිළිවෙලක් මේ ශාසනය තුළ තියෙනවා. අන්න ඒ වැඩ පිළිවෙල පිළිබඳව අපි මේ කාලය තුළ හොදලා විමසලා ඉගෙන ගන්න ඕන. කොහොමද පවුරු කරන්නේ? කොහොමද කුසල් කරන්නේ? කොහොමද ඊටත් එහාට හිත පිරිසිදු කරන්නේ? සච්චිත්ත පරියෝධකට ඉගෙන ගන්න වෙනවා. අහගන්න වෙනවා. අහගත්තේ නැත්තම් හිත සම්පූර්ණ විදිහේ සම්පූර්ණ කරගන්න බැහැ. එනිසා අපිට යෝනිසෝ මනසිකාරය කියන එක, අයෝනිසෝ මනසිකාරය කියන එක ප්‍රාථමිකව ලෞකික ප්‍රතිපදාවට අනුරූපීව පූර්ව ප්‍රතිපදාවන් හැටියට, අනුපූර්ව වැඩපිළිවෙලක් හැටියට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒ වැඩ පිළිවෙල සෝත අපේක්ෂාවෙන්, ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන අපේක්ෂාවෙන් කරන තැන ඒකේ සීමාව ඉක්මවා යනවා. ඒකේ සීමාව ඉක්මවා යනවා. ඒ සීමාවන් අපි වෙන වෙනම කතා කරන්න ඕන, හඳුනා ගන්න ඕන. අන්න ඒ සීමාවන්, ලෞකික ප්‍රතිපදාවේ සීමාව, ඒ සීමාව ඉක්මවා ගිය ලෝකෝත්තර ප්‍රතිපදාවේ සීමාව මොකක්ද, කොහොමද කියලා දැනගන්න නම් අන්න එතනට ඕන සද්ධර්මය. ධර්මශ්‍රවණය කියන එක වැදගත් වෙන්නේ එතනට. ධර්මශ්‍රවණය කියලා කියන්නේ මොනවා හරි අහගෙන ඉන්න එක නෙමෙයි. අපි ජීවිතේ පුරා ඇහුවා ඕන තරම් දේවල්. ධර්මශ්‍රවණය කියලා කියන්නේ මොනවා හරි අහගෙන ඉන්න එක නෙමෙයි. අහගෙන ඉන්න දේ තුළ අපට උත්තරයක්, ප්‍රතිඵලයක් ඉන්නවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය පිළිබඳ. අහන ධර්මයෙන් තුළ මෙන්න මේ දැනුම තමා තුළ, මා තුළ වැඩෙන්නේ නැත්තම් ඒ අහන ධර්මය මට නිවන පිණිස උපකාරයක් වෙලා නැහැ. මම මොනවා ඇහුවා අහන දේ තුළ මා තුළ ලැබෙන්න ඕන උත්තරයක් තියෙනවා. ඒ ශ්‍රවණය කළ දේ තුළ මට ලැබෙන්න ඕන දැනුම තමයි, නුවණ තමයි, එහෙනම් මෙහෙම නේද හිතන්න ඕන, මෙහෙම නේද මෙනෙහි කරන්න ඕන, මෙහෙම නොහිතන්න ඕන නේද, මෙහෙම මෙනෙහි නොකරන්න ඕන නේද, මෙහෙම දකින්න බලන්න ඕන නේද, මෙහෙම නොදකින්න ඕන නේද, මෙහෙම නොබලන්න ඕන නේද. මෙන්න මේ දෙපැත්ත පිළිබඳව දැනුම ලබා දෙන දෙයටයි සද්ධර්මය කියලා කියන්නේ. එතකොට සද්ධර්මය ශ්‍රවණය කරලා මේ දැනුම ලැබුණේ නැත්තම්, එහෙනම් අපි ශ්‍රවණය කළ දේ සද්ධර්මයක්ද කියලා හිතන්න විමසන්න වෙනවා. අපි ශ්‍රවණය කළ දේ සද්ධර්මයක් නම් මේ උත්තරය අපට ලැබිලා තියෙනවා. නොලැබුණා නම් මෙතෙක් කල් ශ්‍රවණය කළ දේ පිළිබඳව නැවත වතාවක් විමර්ශනය කරන්න වෙනවා. එනිසා සද්ධර්මය කියලා කියන්නේ මෙන්න මේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරය පිළිබඳව කියා දෙන දෙයට. ඒ දෙක දැනුවත් වුණොත්, ඒ දෙක දන්න කෙනා අද ධර්මාර්ථ ප්‍රතිපදාව. එතකොට මේ බඳු තැනකට යන වැඩ පිළිවෙලක් අපට කියා දෙන මේ සද්ධර්මය, ඒ බඳු සද්ධර්මයක් ලැබෙන්නේ, කියවෙන්නේ, කියා දෙන්නේ කවුද? අන්න එතන පරම කල්යාණ මිත්‍රත්වය උඩ හැගෙනවා. ඉතින් අපිට අද වර්තමානයේදී උතුම් පරම කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න කලේසිනේ. අපිට පුළුවන් ආකාරයෙන් ඒ ඇසුර ලැබෙමින් හැම කෙනෙක්ගෙම හැම තැනකින් අවශ්‍ය දේ හඳුනගෙන අවශ්‍ය දේ අරගන්න අපි දක්ෂ වුණා. දියෙන් කිරිවෙන් කරගන්න සමත් හංසයා වගේ අපි සමත් වෙන්න වෙනවා මේ කාලෙත්. ඔබට අපේ ආශය අනුසය දිහා බලලා අපට බල කියා දෙන්න අපේ චරිත ලක්ෂණ හඳුනගන්න චිත්ත ශක්තිය උපදවාගත් උතුම බුදුවරු අද ලෝකෙනේ. මගේ චරිතය හඳුනගෙන මගේ ආශය අනුසය හඳුනගෙන මට බල කියා දෙන්න කෙනෙක් නෑ ලෝකෙ. ඒ වාසනාව අපිට නෑ. ඒක බුදුහාමුදුරුවන්ට විතරයි තිබුණේ. චරිත හාමුදුරුවන්ට අපේ හැකියාව තිබුණේ සරණතරහාමුදුරු ගැන හිතල බැලුව, චිල්ලපන්තකහාමුදුරු ගැන හිතල බැලුව, ඒ හැකියාව තිබුණේ බුදුහාමුදුරුවන්ට විතරයි. ඒ නිසා අපිට අද කාලේ එහෙම අපිටම ගැලපෙන මටම ගැලපෙන විදිහට යමක් කියයි කියවේ කියලා හිතන්න එපා. මට ඉලක්කයක් තියෙන්න ඕන, තම තමන්ට ඉලක්කයක් තියෙන්න ඕන. මට අහගන්න ඕන මෙන්න මේ ටික. මට මේ වැඩ පිළිවෙලට මේ ඉලක්කයට යන්න මට අඩුව තියෙන්න මෙන්න මේ ටිකේ දැනුම. මේ ටික කියන්නේ කවුද කාගෙන් අහගන්නේ? අන්න ගිහින් ගිහින් අහගන්න ඕන ඒ අදාළ ටික. මට මෙන්න මේ ටික කියලා දෙන්න. මාව මේ ටිකෙන් දැනුවත් කරන්න. තමන්ට ඉලක්කයක් තියෙන්න ඕන මොනවද අහගන්න ඕන කියලා. එහෙම නැති වුණොත් අපිට මේ ගමන මේ ජීවිතය තුළ මේ බුදු සසුන තුළ යන්න බැන්නේ ඉලක්කයට. අපි වෛද්‍යවරයේ හොයාගෙන යන්නේ එකම නෙමෙයි. තමන්ගේ රෝගයේ පිළිබඳව යම් අනුමාන වශයෙන් හෝ හඳුනාගෙන අපි බඩේ අමාරුවක් හැදුනහම කැඩුම් බිඳුම් කරන වෛද්‍යවරයෙක් ළඟට යන්නේ. ඒ බඩේ කෙක්කෝට ප්‍රතිකාර කරන්න පුළුවන් කොයි විදිහේ වෛද්‍යවරුද කියලා අපි හඳුනගන්න. වෛද්‍යවරුන්ට විවිධ අංශවලට මුලේ පිළිබඳව ඉන්නවා, හොදේ පිළිබඳව ඉන්නවා, කය පිළිබඳව ඉන්නවා, අස්ත පිළිබඳව ඉන්නවා, බඩවැල පිළිබඳව ඉන්නවා, කෙනහලු පිළිබඳව ඉන්නවා, ලකුගඩුවක් මා පිළිබඳව ඉන්නවා. මේකයි. එතකොට අපි රෝගය අනුමාන තරමකින් හරි හඳුනගත්තාම තමයි අපි නිවැරදි මෙන්න මේ ප්‍රතිකාර ගන්න ඕන, මෙන්න මේ වෛද්‍යවරයන්ට යන්න ඕන කියලා තියෙන්නේ. අපිට රෝගේ අවිනිශ්චිත නම් අපි අද තරමින් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ගැන හිතනවා. බොහෝ සමත් වෙනවා රෝග ලක්ෂණ හඳුනාගෙන යොමු කරන්න ඕන කාටද කියලා හඳුනගන්න. ඔහුට ඒක කරන්න බැහැ. ඔහු කියන මෙන්න මේ බඳු රෝගයක් ඔබට තියෙන්නේ. මේ රෝගය සඳහා මෙන්න මේ බඳු වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර කරන්න කියලා ඔහු දෙහැනි සාධාරණ රෝගියා ගැන හිතන කෙනෙක් නම් වහාම යොමු කරන නොයොමු කර යුතු දෙයක්. ඉතින් ඒ වගේ අපි හඳුනා ගන්න ඕන අපිට මොන වගේ ප්‍රතිකාරයන් අවශ්‍යද? මට අවශ්‍ය කරන්නේ මොන වගේ දැනුමක්, මොන වගේ වැඩපිළිවෙලකට යන්නද, මොන වගේ ඉලක්කයකට යන්නද, මොන වගේ ප්‍රමාණයක දැනුමක් මට ඕන කියලා හොයාගෙන සත්පුරුෂය කල්යාණ මිත්‍රය සොයා යාම අපට කෙරේ. එදා අපිව හොයාගෙන මහා කරුණා සමාපත්තියට සමවදිනින් කාට බදවම පිහිට වෙන්නේ කියලා බල බල ආලෝතුරා බුදුරජාණන් වහන්සේලා යදුම් ගණන් ඇයට හිටියත් හොයාගෙන ආවා. අද එහෙමද කියන්නේ අපට පැවරලා තියෙන ඒ වගකීම හැම උදෑසනකම හිතන්න කරුණා සමාපත්තියට නෙමෙයි මහා ප්‍රඥාවට සමවදිනි. කාගෙන්ද මේ ටික අහගන්න? කා ළඟටද යන්නේ? මේ ටික කොහෙන්ද අහගන්නේ කියලා හිත හිතා හොය හොයා ඒ අවස්ථාවේ ඉදිරි කරගන්න. ඒ නිසා මේ බුදු උපත සැබෑ සපත වෙන්නේ බුදුවරු ලෝකෙ පහළ වුණ නිසාම නෙමෙයි. බුදුවරු ලෝකෙ පහළ වුණ නිසා ඒක හැමෝටම සපතක් නම් හොයන නොසොයන හැමෝටම සපතක් වෙන්න ඕන. බුදු උපත හැබැයි සපතක් වෙන්නේ අපි ඒක සපතක් කරගන්න උනන්දු වුණොත්. ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම බොහෝමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ සම්බුද්ධත්ව ජයන්තිය ගෙවෙන්න කලින් බුදු උපතේ සැබෑ සත්‍ය අපි විඳ ගන්න උන්වහන්සේ දේශනා කළ මාර්ගය ප්‍රතිපදාව හරියට හඳුනාගෙන ලෝතුරු සොයෙන් ජීවිතය සුවපත් කරගන්න අපි උත්සාහවත් වීම අදිෂ්ඨාන කරමු. ඒ සඳහා මේ මාස කීපය උපරිමයෙන් කාලය මිදම් කරමින් ඒ සඳහා ඇසීමට පමණක් සීමා නොකොට අහන දේ නැවත නැවත අසමින් ඒ නැවත නැවත අහන දේ නැවත නැවත සිතමින් තමන්ගේ සිතට හසු වෙන ඉලක්ක වෙන වැඩ පිළිවෙලක් හඳුනාගෙන එහි හැසිරෙමින් ඒ උතුම් ඉලක්කය පරම සැපේ කරා යන්න අපි හැම දෙනාම මේ කාලය තුළ හැම දෙයකටම වඩා ප්‍රමුඛතාවය ඒ සඳහා දීලා කටයුතු කරන්න අපි උත්සාහවත් වෙමු, උනන්දු වෙමු කියන අදහස හිතට ලබා ගන්නා හැටියට සිහිපත් කරමින් අපේ අනුශාසනාව අටට මේ නිමා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. හද මේ සැබෑ යාමෙහි ලෝතුරු ගුණ සදහම් ගුණ මහසඟ ගුණ ශීලකට වැඳ නමස්කාර කොට ලෝතුරු සම්බුදු ගුණ විශේෂ හිමල් පහන් සුවඳ දුම් විහෙත් ගිලන්පස පූජාවන් පවත්වමින් ත්‍රිවිධ චෛත්‍ය බෝධි වැඳ නමස්කාර කරමින් උතුම් ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ලෝතුරු දහමන් දෙස විමසීමෙන් බලමින් ශ්‍රවණය කරමින් සිද්ධ කරගත් සකල විද කුසල පුණ්‍ය සම්පත් අපි හැම දෙනාටම මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම සසර දුක් නිවා ලබන උතුම් නිර්වාණ සාන්තිය පිණිසම හිත වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදුවලක් සැලසෙන ආර්ය මෛත්‍රී නාත මෙන් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට කල්පේ සාක්ති මහේ සාක්ති ශාසන මානක උපකාරක දෙවියන්ට මේ පින් අයිති වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධීන් සමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් තම තමන් ළඟින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවිතවත් පසල් වැසි සියලු ඥාති වර්ගයාටත් මේ පින් අත්පත් වේවා. සතර ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. දුක් පිටි සතර ගමන නිමා කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යා. පින්වත් හැම දිනකට ඇදු වැඩි පුරු දෙමාපිය දූ දරු පවුල් වල සෑම පුරු දෙමාට මේ පුණ්‍යමය අවස්ථාව උදා කර දුන් ප්‍රසාසනා කළ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඒ සඳහා සිත් මෙහෙවු නන්දලාල් විජේසිංහ මහත්මයා ඇතුළු ඒ සංවිධායක පිරිසට ඒ උපකාරක කල්යාණ මිත්‍ර හැම දෙනාට සියලු ලෝ සතුන්ට පැහැදු වැඩි මුරුදෙමාපියන්ට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ අනුභාවයෙන් ආශිර්වාදයෙන් මේ කරගත් කුසල බලයෙන් දෙවියන්ගේ බුද්ධ බෝසත්යන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන ගුතුරු පහතක මගහැරි නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනේ සැනසිල්ල ළඟා වේවා. සියලු යහපත් සම්යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. සතර ගමනේ සරණාතුරු නරකාදී දුකට බයකට සාධි පාසාදී දුකට නොපැමිණ දුර්ගල ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අනාදිවංශව කල් නොයවානු අපි හැම දෙනාටම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරා. අභිවාදන සීලස්ස නිච්ඡං මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නු සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු.
Thank you.